එම යෝජනාව ස්ථිති කිරීම ගරු විජිතය හෙරත් මැත්තුමා එවාගේම අද වැඩකටයුතු 4:30 දක්වා අපි කරගෙන බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු යෝජනාව මා ස්ථිර කරනවා. ඒ ස්ථිර කරමින් වචන කිහිපයක් ඉදිරිපත් කරන්න අවසර ඉල්ලනවා. ගරු කථානායකතුමනි, අද දවස කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික දවසක්. දින 50ක රට හෙල්ලු ඒ කාලේ අවසන් කරලා පාර්ලිමේන්තුවත් රටත් යථා තත්ත්වයට පත් කරන ආරම්භක දවස. ඉතින් අද අපි ඉතා පැහැදිලිව දැක්කා, මුළු රටම දැක්කා, මේ අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කරේ මේ අත්නෝමතික බලයක් සහිත විධායක ජනාධිපති ක්‍රමය. ඕනෑම රටකට නායකත්වයක් අවශ්‍යයි. හැබැයි නායකත්වයක් ඇති කරනවා කියලා ඒ නායකයා වෙනුවට ඒ මුල් පුටුවට පිස්සෙක් පත් කරොත් රටකට පත් වෙන ඉරණම අපි අද අත්දකිනවා. ඒ නිසා නායකයෙක් කියන්නේ උන්මත්තකෙක් පිස්සෙක් වෙන්න බෑ. නීතියක් සදාචාරයක් කඩලා වැඩ කරන්න කිසිදු නායකයෙකුට අයිතියක් නැහැ. ඒක මුළු රටම මේ දින 50 මෙහෙයුම ඇතුලේ අත්දැක්කා. එදා 2015 ජනවාරි 8 වෙනිදා අපේ රටේ දේශපාලන වෙනසක් ඇති වුණා. ඒ වෙනස ඇති වෙන්න බලපාපු ප්‍රධාන සාධකය තමයි ඊට පෙර පැවති ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකතුමාගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව බවට පත් වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එතුමා ජනතාවගෙන් ජනවරම ඉල්ලුවේ මට දින 100ක් දෙන්න. ඒ දින 100 ඇතුළත මම මේක අහෝසි කරන්න සූදානම් කියලා. මුළු රටම බලාපොරොත්තු වුණා. 60 දෙලක්ෂයක් ජනතාව එතුමාට ඡන්දෙ දුන්නා. නමුත් ඒ පොරොන්දුව අමුඅමුවේ මහදවාලේ කඩ කරනවා, උල්ලංඝනය කරනවා අපි දැක්කා. විධායක ක්‍රමය අහෝසි කරනවා වෙනුවට එහි බලතල කප්පාදු කරන තැනට අපිට එදා යන්න සිද්ධ වුණා. එදා මේ පාර්ලිමේන්තුවේ තිබිච්ච සංගුතියේ යථාර්ථය නිසා එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේට මන්ත්‍රීවරු 162ක් මං හිතන්නේ හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනිකුත් පක්ෂ එකතුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුර 42යි. ජනතා විමුක්ති පෙරමුණේ අපිට තිබුණේ මන්ත්‍රී ධුර 3යි ගරු කථානායකතුමනි. හැබැයි අපි ඔක්කොම එදා එකතු වුණා. කාටත් තේරුණා මේ ඒකාධිපති විධායක බලතල පාර්ලිමේන්තුවට පුළුවන් ප්‍රමාණයක් කප්පාදු කළ යුතුයි කියන එක. ඒ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තැබූ ඉදිරි පියවරක් විදිහට 19 වෙනි සංශෝධනය ගෙනාලා. ඒ 19 වෙනි සංශෝධනයට ඡන්දෙ දුන්නේ මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ 42යි. වැඩිපුරම ඡන්දෙ දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු. අද ඔය වැරදි අඩුපාඩු තියෙනවා, කොමාව ප්‍රශ්නේ, ඉස්පිලිපාපිලි ප්‍රශ්න, එක එක නීති තර්ක දාපු 33-2 ප්‍රශ්නේ, 71 ප්‍රශ්න දාපු ඔක්කොම එදා අද්දෙක ඉස්සුවා. බහුතරයක් ඡන්ද දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන. JVP එකෙන් අපි දුන්නේ ඡන්ද 3යි. හැබැයි අපි ඉතා පැහැදිලිව දැක්ක 19 කියන්නේ ඉදිරි පියවරක් කියලා. ඒ බොහෝ අය කිව්වා 19 සංශෝධනයේ අඩුපාඩු තියෙනවා කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණේ විවස්ථාව අර්ථ නිරූපණය කරන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතා පැහැදිලි ඓතිහාසික තීන්දුවක් දුන්නා. 19 වෙනි සංශෝධනයේ ඔය මතු කරන ආකාරයේ කිසිදු වැරද්දක් නැහැ කිය. ඒ මතු කරපු නීති තර්ක ඒ සියල්ලම වැරදි, ඒ සියල්ලම හිතලුවක් කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතාම වැදගත් විදිහට තීන්දුවක් දුන්නා. ගරු කථානායකතුමනි, ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මොකද්ද? ඒ තීන්දුවේ කිසිතැනක ඡන්ද එපා කියලා නැහැ. දැන් මේ වැරදි මතයක් හදනවා. මම දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලාස් වෙන අවස්ථාවේදී කිව්වා මේ ඡන්ද එපා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඊළඟට ජනාධිපතිතුමා අර ප්‍රකාශ කරන වෙලාවේ කිව්වා ඡන්ද එපා කියලා තියෙනවා අධිකරණයෙන් කියලා. මේ අධිකරණයෙන් කිසි තැනක ඡන්ද එපා කියලා නැහැ. මේ පිටු 88ක් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ කිසි තැනක ඡන්ද එපා කියලා නැහැ. ගරු කථානායකතුමනි, මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ඉතා පැහැදිලිව මේ රටේ සියලු පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම තමයි කළා තියෙන්නේ. ඉතා පැහැදිලිව එහි වගන්ති වලින්ම සඳහන් කරලා තියෙනවා ජනතාව සතු ඡන්ද අයිතිය උල්ලංඝනය කරන්න කිසි කෙනෙකුට බැහැයි කියන. මේ ඓතිහාසික නඩු තීන්දුවේ ප්‍රධාන වැදගත් තීන්දුව දෙකක් තියෙනවා, කරුණු දෙකක් තියෙනවා. එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්ති, මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති, සියලු පුරවැසියන් සමාන ලෙස සැලකිය යුතුයි කියන වගන්තිය උල්ලංඝනය වී ඇත. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු විසුරුවැ හැරීමේ තීන්දුවෙන් 12 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය වී ඇත. ඒ කියන්නේ සියලු පුරවැසියන් සමානසේ සැලකීම කියන වගන්තිය උල්ලංඝනය වී ඇත. දෙක, මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇත. ඉතා පැහැදිලිව තියෙන එක, ඡන්ද අයිතිය උල්ලංඝනය කරන්න බෑ කිසි කෙනෙකුට. ගරු කථානායකතුමනි, අපි කවුරුත් දන්නවා 2015 අගෝස්තු මාසේ තිබිච්ච මැතිවරණයෙන් තමයි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225 දෙනෙක් තෝරාපත් කරගත්තේ. ජනතාව තමයි අපිට ඒ ඡන්දෙ දුන්නේ. ජනතාව අපිට ඡන්දෙ දුන්නේ 19 සංශෝධනයේ සම්මත වුණාට පස්සේ, ඊට පෙර ආතුව නෙමෙයි. ඒතුරු 19 සංශෝධනයේ ඉතා පැහැදිලිව තියෙනවා අවුරුදු 5ක කාල සීමාවක් සඳහා මේ පාර්ලිමේන්තුවේ දුර කාලේ පවතිනවායි කියලා. ඒතුරු ජනතාව ඡන්දෙ දෙන්නේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 5ක කාලයක් Taman වෙනුවෙන් තීන්දු තීරණ ගන්න, ප්‍රතිපත්ති හදන්න, මූල්‍ය පාලනයේ පිළිබඳ වගකීම දරන්න. ඒ ජනතාව ජනතා නියෝජිතව පත් කරලා ලැබුවේ ඒකට. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදී. එතකොට දැන් මේ සිද්ධ වුණේ මොකද්ද? ජනතාව විසින් තෝරාපත් කර එවන ලද මන්ත්‍රීවරුන්ව, මහජන නියෝජිතයන්ව කොහෙද ඉන්න පුද්ගලෙක්, මෛත්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලෙක් මේ රටේ ජනතාව දීපු ඡන්දවරම පැහැරගත්තා. තනි පුද්ගලයෙකුට එහෙම බලයක් කොහෙද දීලා තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම බලයක් දීලා නැහැ. විධායක ජනාධිපති බලය තිබුණා කිව්වට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, රටේ මූලික නීතියෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දීපු ඡන්දය තනි පුද්ගලයෙකුට පැහැරගන්න බලයක් මේ කොහිවත් සඳහන් කළා නැහැ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිව කිව්වේ කොහෙවත් ඉන්න කෙනෙකුට, ජනාධිපතිට හෝ කවරෝ පුද්ගලයෙකුට ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න අයිතියක් නැහැ. ඒක වැරදි. එනිසා පාර්ලිමේන්තුව හිතුමතේට විසුරුව හැරීම සිද්ධ වුණේ, ඒකෙන් සිද්ධ වුණේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීම. එනිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කියන්නේ ඡන්ද එපා කියලා දීපු තීන්දුවක් නෙමෙයි. මේ වැරදි අර්ථකථන දෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දීලා තියෙන ඡන්දය ආරක්ෂා කරන, ඡන්ද අයිතිය ආරක්ෂා කරන, ඒක උල්ලංඝනය කරන්න බෑ. සියලු පුරවැසි එක හා සමානයි. මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ රටේ පුරවැසියෙක්. ඒ හැමෝම මේ රටේ පුරවැසියෝ. ඒ නිසා පුරවැසියන්ට තියෙන සමාන වූ අයිතිය ඒක කාටවත් පැහැරගන්න බෑ කියලා. ගරු කථානායකතුමනි, මම කැමති ඒ ඓතිහාසික නඩු තීන්දුවේ 87 වෙනි පිටුවේ තියෙන මේ වැදගත් වාක්‍ය කොටස මේ සභාවට ඉදිරිපත් කරන්න. If this court were to deny relief merely on the basis that the petitioners have failed to establish unequal treatment, we would in fact be inviting the state to equally violate the law. Equally violate the law. It is blasphemous and would strike at the very heart of Article 4D, which mandates every organ of the state to respect, secure, and advance the fundamental rights recognized by the Constitution. Rule of law dictates that every act that is not sanctioned by the law and every act that violates the law be struck down as illegal. It does not require positive discrimination or unequal treatment. An act that is prohibited by the law receives no legitimacy merely because it does not discriminate between people. ඉතා පැහැදිලිව කරු කථානායකතුමනි කියනවා මෙතන, equally violate the law. සමානව නීතිය උල්ලංඝනය කරන්න බලයක් දුන්නා කියලා. නීතිය ආරක්ෂා කරන්න නෙමෙයි, සමානව නීතිය උල්ලංඝනය කරන්න බලයක් දෙන්න. එහෙම බලයක් දෙන්න බෑ. එතකොට මේක පිළිගත්තොත්, මේ පාර්ලිමේන්තු විසුරුව හැරීම පිළිගත්තොත්, සමානව නීතිය කඩන්න, නීතිය උල්ලංඝනය කරන්න බලයක් පැවරනවා කියලා තමයි කිව්වේ. එනිසා ඒක දෙන්න බෑ. ඒක වැරදි. ඒක තමයි ඉතා පැහැදිලිව මෙතන කියලා තියෙන්නේ. එනිසා මේ නඩු තීන්දුවෙන් ආරක්ෂා කරලා තියෙන්නේ මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය, පාලන බලතල සහ ඡන්ද බලය. එනිසා වැරදි අර්ථකථන වුණි නෑ ගරු කථානායකතුමනි. විධායක ජනාධිපතිවරයා සතුව තිබිච්ච අත්නෝමතිකව පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය එදා 19 සංශෝධනය මගින් අපි කප්පාදු කරන ලැබුවා. ඒක ඓතිහාසික පියවරක්, ඒක ප්‍රගතිශීලී පියවරක්. ඒක එහෙම නොවුනනම් අද මේ පාර්ලිමේන්තුව මේ විදිහට අපිට රැස් වෙන්න වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ඒ ආර්ථික සමාජීය ප්‍රශ්න නිරාකරණය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි කරුණ ගරු කතානායකතුමනි, ඉතා පැහැදිලිව මෙහි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කරන්න බැහැ කියලා. ඉතා පැහැදිලිව මේ ඉදිරිපත් කරපු කරුණු වලින් ඉතා පැහැදිලිව සඳහන් කරනවා මෙහෙම. The proclamation marked P1 has been issued outside legal limits and has resulted in a violation of petitioner's rights both in his capacity as a parliamentarian legitimately elected to represent the people and in the capacity of a citizen who is entitled to be protected from any arbitrary exercise of power. Furthermore, for the reasons set out above, I hold that the petitioner's rights guaranteed under Article 12(1) of the Constitution have been violated by the issue of proclamation filed with the petition in SCFR 351/2018 marks P1 and make order quashing the said proclamation and declaring the said proclamation marked P1 null, void, ab initio and without force or effect in law. 12 එක වගන්ති උල්ලංඝනය කරන එක කිසිසේත්ම එකට ඉඩ දෙන්න බෑ. ඒක සියලු පුරවැසියන් සමානව සලකන ඒ වගන්තියක්. ඒක ඉතාම වැදගත් වගන්තියක් කියලා. එනිසා ගරු කතානායකතුමනි, මේ නඩු තීන්දුව මම ඉතා වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් නිසා මෙය හැන්සාඩ්ගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ නඩු තීන්දුව තමයි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයා සතුව තිබිච්ච ඒ තියෙනවයයි කියලා පාවිච්චි කරන්න හදපු අත්නොමතික බලය එක එහෙම එකක් නැහැයි කියලා මේ රටේ ජනතාවගේ ඡන්දයිති ආරක්ෂා කරපු නඩු තීන්දුව, ඒ වගේම සියලු පුරවැසියන් සමානව සැලකිය යුතුයි කියන එක නැවත තහවුරු කරපු ඓතිහාසික නඩු තීන්දුව. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ දින 50 ඇතුළත අපි දැකපු ගොඩක් දේවල් තියෙනවා. ඒ සිදුවීම් ගැන නැවත නැවත පෙරලා කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ දින 50 ඇතුළත තමයි මේ රටේ සියලු පුරවැසියන් තේරුම් ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක මොනතරම් අවුල් සහගත එකක්ද කියලා. මොනතරම් ඛේදවාචකයන් මේ රට.
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකතුමා මූල ආසන පැමිණෙන්න ඇත.
මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ දින 50 ඇතුළේ තමයි මේ රටේ ජනතාවට පොත් ගණනාවකින් කෘති ගණනාවකින් ඉගෙන ගන්න බැරි දේවල් තමන්ගේ අත්දැකීම් තුළින් ඉගෙන ගන්න ඉතාම අනගිය අවස්ථාවක් ලැබුණේ. ඒ අතින් ගත්තම මේ අර්බුදය ඇති වෙච්ච එක දේශපාලන වශයෙන් රටේ ජනතාව සවිඥානික වෙන්න වැදගත් පියවරක් වුණා. අර්බුදය රටට අනතුරුදායකයි. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් අනතුරුදායක වුණා. හැබැයි ජනතාව පාඩම් ඉගෙන ගන්න පැත්තෙන් පොත් ගණනාවකින් ඉගෙන ගන්න බැරි දේවල් අත්දැකීම් වලින් ඉගෙන ගන්න මේ දින 50 වාසියක් වුණා. එතෙන්දි තමයි අපේ එදා රවුෆ් හකීම් ඇමතුමාගේ පක්ෂය, මුස්ලිම් කොංග්‍රස් එක, රිසාත් බද්දීන් ඇමතුමාගේ පක්ෂය, ඒ වගේම කඳුරට නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් සැක සංකා පහළ කරලා තිබුණේ. එතුමන්ලා කිව්වා සුළු ජාතිකයන්ට මේක අහෝසි කරොත් අසාධාරණයක් වෙනවා. එතුමන්ලා හිතුවේ මේ විධායක ජනාධිපතිවරයා තමයි දෙමළ මුස්ලිම් ජනතාවගේ අයිති ආරක්ෂා කරන එකම ගැලුම්කාරයා කියලා. හැබැයි එතුමන්ලට අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් වුණා, නෑ ඒක එහෙම නෙමෙයි. විධායක ජනාධිපති ක්‍රමයෙන් දෙමළ ජනතාවගේ, වතුකර දෙමළ ජනතාවගේ, ඒ වගේම සියලුම දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනවා. 12(1) වගන්තිය කියන්නේ සියලු පුරවැසියන් සමානව සලකන. එතකොට දෙමළද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ. ජනාධිපතිවරයා උල්ලංඝනය කරේ 12(1), නැති කරේ ඒක. එතකොට විධායක ජනාධිපතිවරයා අමුමුවේම නැති කරේ සියලු ජනතාවගේ සමාන අයිතිය, මූලික අයිතිවාසිකම්. එතකොට දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් තමයි මේ උදුරගත්තේ. ඒ නිසා තව දුරටත් මේ දෙමළ මුස්ලිම් ජනතාව මිත්‍යා මතයක ඉන්න එක වැරදි. මේ එහෙම මිත්‍යා මතයක ඉන්න එපා. මේ විධායක ජනාධිපතිවරයා දෙමළ මුස්ලිම් ඒ ජාතිකත්වයන්ගේ අයිති ආරක්ෂා කරනවා නෑ. ඒක අපි දැක්කා. උතුරේ, නැගෙනහිර, ඒ වගේම කඳුකරේ සියලුම රටේ ඉන්න මුස්ලිම් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් මේකෙන් කප්පාදුනා. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදුනා. ඒ නිසා තවදුරටත් අපි මහජාතිය නෙමෙයි, අපි සුළු ජාතිය. අපේ ගැලුම්කාරයා විධායක ජනාධිපතිවරයා කියන මිත්‍යාව ඉන්නපා. ඒ මිත්‍යාව වැරදි කියන එක, ඒ මිත්‍යා මතේ වැරදි කියන එක ඉතා පැහැදිලිව මේ අත්දැකීමෙන් අපිට පාඩමක් ඉගැන්වුවා. ඒ වගේම තමයි කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, තවත් ප්‍රශ්නයක් මතු කරනවා මේ විධායක ජනාධිපති ක්‍රමයේ සම්බන්ධයෙන්. මේකෙන් තමයි රට බෙදෙන්නේ නැතුව තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ නැත්තම් රට ෆෙඩරල් වෙනවා, රට කෑලි නමයකට කැඩෙනවා, රට අස්ථාවර වෙනවා, අරාජික වෙනවා. කවුද රට අස්ථාවර කරේ? කවුද රට අරාජික කරේ? මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ පහුගිය දින 50 රට අස්ථාවර කරේ, අරාජික කරේ වෙන කවුරුවත් නෙමෙයි, විධායක ජනාධිපති ධූරය. ඒකේ වැඩි වෙන්නේ මහින්ද රාජපක්ෂද, ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාසද, මෛත්‍රීපාල සිරිසේනද කියන එක අදාළ නැහැ. බොහෝ අය හිතුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙහෙම දැඩි තීන්දුව ගන්න එකක් නැහැ කියලා. ඒ නිසා තමයි සමහර අය කිව්වේ පතෝල වගේ ජනාධිපති එක එක ජාතිය කතා කරන්නේ, පණ නැහැ කිව්වනේ. දැන් අන්තිමට පණ ගත්තනේ. පණ ගත්තේ විවස්ථාවෙත් නැති විදිහට. එතකොට මේ ධූරය තමයි ප්‍රශ්නේ, පුද්ගලයා නෙමෙයි. පණ නහගන්න වැඩ කරන්න කරේ. ඇත්තටම ගත්තොත් මේ ධූරයේ පිළිබඳ තමයි අපේ විවේචනේ තියෙන්නේ. අපිට මේ පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හෙට රනිල් වික්‍රමසිංහ මහතා මේ පුටුවේ වාඩි වුණත් සිද්ධ වෙන්න පුළුවන් මේ දේ. ඒ නිසා මේකෙන් රට කැඩෙනවා, රට බෙදෙනවා කියලා එකක් කිසිසේත්ම නැහැ. අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මේ දේශපාලන බලවමනාවෙන් කෑ ගහන සමහර දේශපාලුවන්ගේ වැරදි කතා අහලා උන්වහන්සේලා හිතනවා විධායක ක්‍රමයේ නැතික, විධායක ජනාධිපති ක්‍රමයේ නැති කළොත් රට බෙදෙනවා, රට කැඩෙනවා කියලා. අපේ හාමුදුරුවනේ, ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේලාගේ අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ අපේ භාවිතාව දිහා බලන්න, කිසි මොහොතකදී මේ රට කඩන්න බෙදන්න අපි ඉඩ දීලා නැහැ. එදා උතුරෙන් නැගෙනහිර වෙන් කරන්න ඒ ඓතිහාසික තීන්දුව ගත්ත ජනතා විමුක්ති පෙරමුණේ අපි, එදා රට කඩන වැරදි මත හදන ජන සංයුතියේ ව්‍යාප්තියේ වැරදි ප්‍රතිශතයන් පෙන්වන්න හදපු ඒ ඒකාබද්ධ කරපු උතුරු නැගෙනහිර වෙන් කරන්න ඕනි කියන ස්ථාවරයට මැදිහත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ. නැවත ඒව එකතු කරන කතාවක් නැහැ. එහෙම රට බෙදන්න අපි කිසිත් ඉඩ දෙන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ රට තනි රටක් විදියට ආරක්ෂා කරගන්න මැදිහත් වෙලා තියෙනවා. 60,000ක් අපේ සමාජිකයෝ ජීවිත පරිත්‍යාග කරා. ඒ රට බේරගන්න, රට ආරක්ෂා කරා. ඒ නිසා මේ රට බෙදන්න දෙන්නේ නැහැ. මේ කිසිදු වගන්තියක අපි ඉදිරිපත් කළ තියෙන 20 සංශෝධනය තුල එක වාක්‍යයක්, එක වචනයක්, එක ඉස්පිල්ලක්, පාපිල්ලක් රට බෙදෙන, රට කඩන පැත්තට නැහැ. අපි අභියෝග කරනවා, අපි අභියෝග කරා පුළුවන් නම් පෙන්වන්න විශ්ව සංශෝධනයේ එක වගන්තියක් තියෙනවා කියලා රට බෙදෙන, රට කඩන. අඩුම ගානේ මේ 55 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව තියෙන බලේ ඒ කිසිවකටවත් අපි අත තියලා නැහැ. ජනාධිපතිවරයාට 50වල ආණ්ඩුකාරයන් පත් කිරීමේ බලය එලෙසම තියෙනවා, ආණ්ඩුකාරවරයන් ඉවත් කිරීමේ බලය එලෙසම තියෙනවා. යම් කිසි 50ක් හෝ 50 කීපයක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරහොත් ඒ සනයෙන් එය විසුරුව හරින්න බලය ජනාධිපතිවරයා සතුව තියෙනවා. ඒට විධායක බලතලම අවශ්‍ය නැහැ. ඒ විධායක අත්නොමතික බලය මොණි නැහැ. ඒ බලේ අපි, ඒ බලයට අපි අත තියලවත් නැහැ. ඒ නිසා මෙතන රට බෙදෙන, රට කඩන කතාවක් නැහැ. සමේ බොරු බියක් ඇති කරලා ජනතාව කුලප්පු කරලා තමන්ගේ පටු දේශපාලන වාසිය ගන්න හදන. ජාතික සමගිය පැත්තට අපි යන්න ඕනේ අවස්ථාවක් අපි ඉන්නේ. ඉතිහාසයේ ඉඳලා ජාතීන් අතර තියෙන සමගිය ඇති කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල කැපකිරීම් කරලා තියෙන පක්ෂයක්. අදත් අපි ඒ වෙනුවෙන් නිර්භීතව ඉන්නෝ. ජාතික සමගිය ඇති කරන්න අපි එක රටක් විදිහට ජීවත් වෙන්න ඕනේ. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග මැලේ වේවා, මොන ජාතිකත්වයට අයිති වුණත් අපි එක රටක මිනිස්සු. අපි හැමෝගෙම ඇඟේ තියෙන්නේ රතු පාට ලේ. ඒක සිංහල ලේවල එක පාටක්, දෙමළ ලේවල එක පාටක් කියලා නැහැ. ඒක ඒ සමගිය ආරක්ෂා කරන්න නම් අපේ අයිතිවාසිකම් සුරකින්න, අපේ නිදහස ආරක්ෂා කරන්න. දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ නිදහස සාක්ෂාත් වෙන්නේ කොතනද? ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන්නේ කොතනද? ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන. ඒ වගේම තමයි සිංහල ජනතාව. සිංහල ජනතාවගේ, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා වෙන්නේ කොයි ප්‍රමාණයකින්ද? ඒ ප්‍රමාණයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි අපි ශක්තිමත් කරන්න ඕන. එහෙම නැතුව කොහෙවත් ඉන්න තනි පුද්ගලයෙකුට බලය පවරන එක නෙමෙයි. එනිසා අත්නෝමතික විදිහට තමන්ගේ අතට බලය අරගෙන ඒ බලය හොරකම නාස්තිය වංචාව වෙනුවෙන් පාවිච්චි කරන්න ඇමති කන් දීලා තමන්ගේ බලය හදාගන්න පාවිච්චි කරන එක වෙනුවට මේ රටේ ඇත්ත ජාතික සමගිය හදන පැත්තට අපි වෙනස් කරමු. ඒක කරන්න පුළුවන් මහජන නියෝජිතයන් සතුව තියෙන ඒ බලය පාර්ලිමේන්තු සතු බලයක් බවට පත් කරොත් පමණයි. එනිසා මේ වැරදි මතය එකක් දෙමළ සහ මුස්ලිම් ජනතාව හිතනවා විධායක ක්‍රමය අහෝසි වුණාම තමන්ට අසාධාරණයක් වෙනවා තමන්ගේ අයිතිය නැති වෙනවා කියලා ඒක වැරදි මිත්‍යා මතයක්. ඒක අපි ඉවත් කරගමු. දෙක වැඩිමනත් වශයෙන් සිංහල බෞද්ධ ජනතාව සිංහල කතෝලික ජනතාවත් නෙමෙයි සිංහල බෞද්ධ ජනතාව අතර මතයක් ඇති කරලා තියෙනවා මේ විධායක ක්‍රමය අහෝසි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාම රට බෙදෙනවා රට කැඩෙනවා කියලා. ඒකත් වැරදි මිත්‍යා මතයක්. ඒ කිසි දෙයක් නැහැ. වැඩියෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුලින් පමණයි. එනිසා අද 12 එක වගන්තිය උල්ලංඝනය කළා තියෙන විධායක ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ට සමානව සැලකීම කියන එක උල්ලංඝනය කළා තියෙන විධායක ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ට එක හා සමානව සැලකීම සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේ අත්නොමතික විධායක ක්‍රමය අහෝසි කිරීමෙන් පමණයි. එනිසා අපි ඉන්නේ ස්ථාවරේ ඉතිහාසයේ අධ්‍යක්ීම් අපිට ඕන තරම් තියෙනවා. ජයර් ජයවර්ධන පාලන කාලේ ඉඳලා ප්‍රේමදාස පාලන කාලේ ඉඳලා චන්ද්‍රිකාගේ පාලන කාලේ මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ ඉතිහාසයේ නැවත නැවත පුනරුච්චාරණය කිරීමෙන් තේරුමක් නැහැ. දැන් අපි ඉස්සරහට යමු. දැන් මේ තියෙන යථාර්ථය ඇතුළේ මේක සම්මත කරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. එතෙන්දී තව බොහෝ අය කියනවා මේ විශ්ව සංශෝධනය අපි රැගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය පවරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ ඉල්ලලා දිනන්න බෑ. ජනාධිපතිවරණෙන් ඡන්දෙ දිනන්න බෑ. ඒ නිසා තමයි JVP එක මේ විශ්ව සංශෝධනය ගෙනල්ලා එතුමාට පාරක් කපන්නේ. හොඳට විග්‍රහ කරලා බලන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාටද මේකෙන් chance එක එන්නේ? එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාටද? ඔය කෑ ගහන, කයිවරු ගහන කට්ටිය හොඳට විග්‍රහ කරලා බැලුවොත් දැනට තියෙන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත අපේක්ෂකයෙක් විදිහට ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන්න බෑ. හැබැයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20 වෙනි සංශෝධනය සම්මත කරොත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් සෞතු නොවි පීචන් නොවි වයිල්ලාස්සීම් හොරාගමතිකම් ගන්නෙ නැතුව අනාගන්නේ නැතුව නාගන්නේ නැතුව සෙල්ලම් කැබිනට් හදන්නේ නැතුව නිල ක්‍රමයට ජනතාව ඉස්සරහට ඇවිල්ලා ඡන්දයට ගිහිල්ලා ඡන්දෙන් ජනතාව කැමතිනම් ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඒ ජනාධිපතිකම ගන්න පුළුවන්. අගමැතිකම ගන්න පුළුවන්. එතකොට ඒ නිසා මේකේ එහෙම ප්‍රශ්න ඕනනම් ජනාධිපති වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බලයක් නැති ජනාධිපති. ඒ වෙන්නත් පුළුවන්. ඒකට බාධාවක් නැහැ. ඒ නිසා නැවත අගමැති අපේක්ෂකෙක් විදිහට ඡන්දෙට එන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ 20 වෙනි සංශෝධනය එහෙම නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගත්තොත් පමණයි. ඒ නිසා පෝට්ටුවේ සමාජිකත්වයේ අරගෙන මන්ත්‍රීකමත් නැති කරගත්තොත් දැන් අන්තිමට මොකක්වත් නැති වෙනවා. ගණ්ඩ ගිය අගමැතිකම අන්තිමට අගමැතිකමත් නැති වුණා. අන්තිමට විපක්ෂ නායකකම ඒකත් දැන් නැති වෙන්න යන්නේ. ඒකත් නැති වෙලා අන්තිමට මන්ත්‍රීකමත් නැති වෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම සෞත් වෙන්න ඕනේ නැහැ. මේ විශ්ව සංශෝධනයේ සම්මත කරගත්තොත් අගමැති අපේක්ෂකයා ලෙස නැවත ඡන්දෙට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලලා ඕනි නම් ජනතාව කැමති නම් ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඒකට ඉඩ තියෙනවා. ඒ නිසා මේකේ වාසිය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට නෙමෙයි. මේකේ වාසිය තියෙන්නේ මෛත්‍රී මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඉතින් ඒ තත්ත්වය ඇති කරගන්න. එහෙම නැත්නම් සෞත් වෙන්න එපා. මං හිතන්නේ දැන් මේ වෙච්ච සිදුවීම් ටික හොඳටම ප්‍රමාණවත් එතුමාට හරියට කල්පනා කරනවා නම් ඉදිරියේදීවත් මේ ගැන තීන්දු ගන්න. නැත්තම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්කනේ සිද්ධ වෙච්ච දේවල් ටික. කෙනෙක් වාඩි වෙලා ඉඳද්දි වැටුනොත් එච්චර ගාණක් නැහැ. රිදෙන්නේ නැහැ. වැඩිය දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් ඇලුණා වගේ තේරෙනවා. කෙනෙක් හිටගෙන ඉඳද්දි වැටුනොත් ටිකක් රිදෙනවා.
තුවාලත් වෙනවා.
තැලෙනවා. පොඩ්ඩක් තුවාලත් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ව ගිහිල්ලා උස්සලා පොළේ ගැහුවොත් හතර හන්දි කැඩෙනවා. මාරාන්තික. දැන් මේ සිද්ධ වුණේ ඒකනේ. ඉඳගෙන ඉඳලා වැටුණා නම් එච්චර ගාණක් නැහැ. හිටගෙන ඉඳලා වැටුණා නම් පොඩ්ඩක් රිදෙනවා. උස්සලා පොළේ ගැහුවොත් මාරාන්තිකයි හතරහන්දි කැඩෙනවා. දැන් මේ වෙලා තියෙන උස්සලා පොලේ ගහලා ඉවරයි. ඒ උස්සලා පොලේ ගැහුවේ කවුද? විධායක ජනාධිපතිවරයා. අයි දෙකක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා උස්සලා පොලේ ගැහුවා. ඒකනේ ඇත්ත කතාව. කවුරුත් දන්නවා දේශපාලනම උසල පොලේ ගැහුවා. භෞතික උස ගන්න බැරි වෙයි මෛත්‍රීපාල මහත්තයාට. ඒක බරයිනේ. මෛත්‍රීපාල මහත්තයාගේ ඇඟත් එක ගත්තම මහින්ද රාජපක්ෂ මහත්තයාම එහෙම උස ගන්න බැරි වෙයි. හැබැයි දේශපාලන වශයෙන් උසල පොලේ ගැහුවා. ඉතින් මොකද්ද ඒ හඬ? හරි. ඒ ඇවිල්ලා මාලිගාවත්තේ ලී මෝලේ හඬද? ආ මාලිගාවත්තේ නෑ අනුරාධපුරේ.
කංස
අනුරාධපුරේ ලී මෝලක්ද? හරි හොඳයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන්වත් මේ තමන්ගේ ඇඟට දැනුනම රිදුනම පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි. අපේ සේමසිංහ මන්ත්‍රීතුමා අලුත් මන්ත්‍රීවරයෙක්, ඔබතුමාලගේ නායකයා ගැන මේ කියන්නේ. වරදක් නෙමේ කිව්වේ, හොඳ දෙයක් මේ කිව්වේ. ඔබතුමාලගේ නායකයාට පොට්ට චාන්ස් එකක් හරි පාද ගන්න පුළුවන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගත්තොත්. ඉතින් ඒක කරගන්න දැන් අපි කවුරුත් එකඟ වෙමු. ඒකට අපි ජනතාවට ඉඩ දෙමු. පාර්ලිමේන්තුවෙන් ඒක බ්ලොක් කරන්න එපා. පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වුණාම අනිවාර්යයෙන්ම දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විචාරණයකට යා යුතුයි. අපි සූදානම් ජනමත විචාරණයට යන්න. එදාටත් වඩා ජනතාව දැන් මේකට සහය දෙන්න සූදානම්. හරි, හිතමුකො පොහොට්ටුවේ අයට මහින්ද රාජපක්ෂම වුණේ කියලා. එහෙම හිතුවත් දැන් ජනතාව මේකට කැමතිනේ. න්‍යායික මේකේ තියෙන ව්‍යවස්ථා කරුණු පැත්තකින් තියන්නකෝ. දැන් පොහොට්ටුවේ අයටම මහින්ද රාජපක්ෂ මහත්තයා වාය අගමැති අපේක්ෂකයා විදිහට ගේන්න ඕනිකමක් තියෙනවා නම් ඒකට ඉඩක් තියෙන්නේත් මේකෙම තමයි. ඒ නිසා මේ දැන්වත් හරියට තේරුම් ගන්න මේ ගම්මන්පිල මන්ත්‍රීතුමාලගේ ලනු කණ්ඩ එපා. එතුමන්ලගේ ලනු කාලා ආපහු අමාරුවට එන්න එපා. සේමසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමන්ලගේ පක්ෂයේ පොට්ටුවනේ. ඒ පක්ෂයේ ඔය කියන අපේක්ෂකයට එන්න චාන්ස් එක හදාගන්න. මේක සත්භාවයෙන් කියන්නේ. ඒ සත්භාවයෙන් කියන දේ තේරුම් අරගෙන අපි මේක සම්මත කරගමු. සම්මත කරන්න අපි දැන් අපි පෞද්ගලික මන්ත්‍රී පනතක් විදිහට ඉදිරිපත් කළා තියෙනවා. පාර්ලිමේන්තුව කල් තිබ්බයි කියලා ඒක අවලංගු වෙලා නැහැ. මගේ දැනීමේ හැටියට ඒක වලංගුයි. ඒ නිසා ආණ්ඩුවට පුළුවන් හැකි ඉක්මනින් ආණ්ඩුවේ ස්ථාවරය මේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න. ඒකෙදි අපි සූදානම්. අපි ඉදිරිපත් කරපු සංශෝධනයේ අඩුපාඩු තියෙනවා නම් වෙනස්කම් කරන්න ඕනේ නම් සංශෝධනය කරන්න ඕනේ නම් අපි ඒක කරමු. ඒක අපි ඉදිරිපත් කරපු එකම සම්මත කරන්න කියලා එකක් නැහැ. එකම උමනාව අපිට තියෙන්නේ මේකේ තියෙන හරය, මේ අත්නොමතික බලය ඉවත් කරන එක. ඒ නිසා ඒකට ඒ අපි ඉදිරිපත් කරපු එකේ වාක්‍යවල අඩුපාඩුකම් තියෙනවා නම් අපි සූදානම් මේ ඕනම එකක් අලුතෙන් ඇතුල් කරලා පාර්ලිමේන්තුවේ පනතක් විදිහට මේ සියලු දෙනාගේම කැමැත්ත මත අපි මේ පනත සම්මත කරගමු. එහෙම සම්මත කරගත්තොත් මේ රටට විනාශයක් ගෙනාපු මේකාධිපති බලතල සහිත විධායක ක්‍රම අහෝසි කරගෙන රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට යන්න පුළුවන්, ශිෂ්ටත්වයට යන්න පුළුවන්. මේ අශිෂ්ට දින 50 ඒ කලබගෑනි නැවත අනාගතයේ සිදු නොවෙන්න වග බලා ගන්න පුළුවන් එවැනි තත්වයකදී පමණයි. එනිසා ඒට ඉඩ ප්‍රස්තාව සලස්වන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඥානය පහළ වේවා, බුද්ධිය පහළ වේවා, දේශපාලන ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මානෙහිට වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මලික් සමරවික්‍රම ඇතුමා, ඔබතුමාට කාලය දෙනවා.
Honorable Deputy Speaker, dear members of this house, I would like to start by reminding ourselves that abolishing the executive presidency was a cornerstone of the Yahapalana government's plan, guided by the late Venerable Sobhita Thero, and it is now time to recommit to that goal. It is safe to say that it has never been clearer why we need to abolish the system of executive presidency. The events of the last 51 days in our country should leave us in no doubt that the concentration of power in one office is a recipe for disaster. After having seen the ill effects of this, we cannot turn a blind eye. We have to act now. We have seen how this august house, the parliamentary branch of government, functioned to uphold democracy and due process, despite the heinous act of the executive. We have seen how the Speaker courageously upheld due process and amidst an onslaught from the executive as well as some members of this very House. We have seen how the judiciary upheld the supreme law of the land, our constitution, amidst an attack on it from the executive. Our country's democratic institutions will only be strong if we have a meaningful distribution of power between the three branches of the presidency, the parliament, and the judiciary. It is about making sure that one person doesn't wield all this authority. And as we saw over the last 51 days, they hold the country hostage. The executive president must go. An argument that has been put forward for a while is that a strong state requires a strong executive president. But look at the last 51 days. What kept this state strong was a strong legislature and its speaker, and the strong and independent judiciary, not the presidency. In fact, the actions of the presidency weakened our state, not strengthened it. Weakened it economically, weakened it in the international community. We need to bust some myths today. The executive presidency does not lead to a stronger state. The executive presidency does not strengthen the unitary status of our country. The executive presidency does not lead to a more stable government. We must bring primacy to this parliament, the elected representatives of the people of our country, from all corners of our country, and all ethnicities and all religions. It is clearly apparent from this crisis that the executive presidency is posing a serious threat towards the strength of the legislature. And all of us members of this legislature need to double down and commit to abolishing the executive presidency. We commenced on this path through the 19th Amendment to the Constitution, which reigned in the absolute powers of the executive and brought more of it to Parliament. And from the last 51 days, you can see how vital this amendment was. And now it is time to complete the job to abolish the executive presidency. It has never been clearer the dangers of concentrating so much power in the hands of one office, rather than distributing more power to the parliament or people's representatives. We should not let go this renewed opportunity, this renewed rationale. I call upon all members of this House to vote for this motion and campaign in the country when a referendum is brought in to abolish this executive. Thank you very much.
Thank you. Garu Jayampathy Wickramarathna Manthithuma.
Kathanayakathumani. Vidhayaka Janadhipathi Kramaya Pilibandha Prashnaya Mulinma Sri Lankawe Matune 1972 Vyavasthawata Pera. ඒ ව්‍යවස්ථාව හැදුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී එහිදී එවකට විපක්ෂ නායකව සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා යෝජනා කර සිටියා ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමයක් ඇතුළත් කළ හඳුන්වා දිය යුතුයි කියලා. ඒට තදින්ම විරුද්ධ වූයේ එම පක්ෂයේම නායක ඩඩ්ලි සේනානායක මැතිතුමා. එතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට අවසර දුන්නා එම යෝජනාව ඉදිරිපත් කරන්න. නමුත් පක්ෂයක් හැටියට සහ පුද්ගලයෙක් හැටියට පුද්ගලික වශයෙන් ඔය ඉතාමත්ම හොඳ කතාවක් කරලා කිව්වා. ඇමරිකාවේ විධායක ජනාධිපති ක්‍රමය සාර්ථක වුණා වෙන්න පුළුවන්, ෆ්‍රන්සේ සාර්ථක වුණා වෙන්න පුළුවන්. ඒත් ලංකාවෙන් රටවල් වලට මෙය සුදුසු නැහැ. ලංකාවෙන් රටවල් වලට සුදුසු වන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් කියලා. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය එවකට අගමැතිවරු එතුමියට පිතාමත්ව පහසුවෙන් පුළුවන්කම තිබුණා ඒ තිබුණු විශාල වැඩි ඡන්ද සංඛ්‍යාව පාවිච්චි කරලා විධායක ජනාධිපති වෙන්නට. එතුමිය ප්‍රතික්ෂේප කරුවා. පාර්ලිමේන්තු ක්‍රමය රැකගන්නට එතුමිය ඉදිරිපත් වුණා. එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද හැමදාම අපි දන්න තරමේ හැමදාම හිටියේ විධායක ජනාධිපති ක්‍රමයට නෙවෙයි පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී ආචාර්ය කොල්විනාල් සිල්වා විවස්ථා කටයුතු පිළිබඳ ඇමතිතුමා කතා කරලා කිව්වා රාජයේ ශීර්ෂයේ බලකේන්ද්‍ර දෙකක් හදන්න එපා. එක පැත්තකින් ජනතාවගේ ඍජු ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් එක්ක, අනෙක් පැත්තෙන් ඔහුගේ කවුන්ටර් පෝස්ට් කරන්න එපා. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව තුළින් පවත් තේරි පත්වන අගමැතිවරයෙක් කවුන්ටර් පෝස්ට් කරන්න එපා. එයින් රාජ්‍යයේ විශාල ප්‍රශ්න ඇති වෙනවා කියලා අද අපි ඔය අත්දකිනවා. ඊට පස්සේ 1978 ජයවර්ධන මහත්මයාට අවස්ථාව ලැබුණාම ජනාධිපති ධූරයට පැමිණි බලය ලබා ගන්නට 77 ඡන්දේ පස්සේ එතුමා 72 ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් කරලා ඊට පස්සේ 1978 දී ලෝකයේ තිබෙන ශක්තිමත්ම විධායක ජනාධිපති ක්‍රමයක් පාලන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඇති කෙරුවා. එදා ආචාර්ය එන් එම් පෙරේරා ඔහු ලෙඩ ඇඳේ ඉඳන් ලියපු කුඩා පොත් පිංචෙන් ඔහු නේෂන් පත්තරයට ලිපි ගණනාවක් ලියලා ඒ ලිපි පසුව පළ කෙරුවා කුඩා පොත් පිංචක් හැටියට නේෂන් පත්තර. ඩේලි නිවුස් පත්තරයටත් ලිව්වා, නේෂන් පත්තරයටත් ලිව්වා. අනතුරු හඟවා සිටියා. මම මේ පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කරන්නේ මොකද මේ දවස්වල විධායක ජනාධිපති ක්‍රමය ගැන කතා කරනකොට වැඩියෙන්ම උපුටා දක්වන්නේ ආචාර්ය එන් එම් පෙරේරා මහත්මයාගේ ඒ ප්‍රකාශන. එදා සිරිමාව බණ්ඩාරනායක කියා සිටියා පාර්ලිමේන්තුවේ, ජාතික රාජ සභාවේ කියා සිටියා, මේ කරන්න යන්නේ ව්‍යවස්ථාවට උඩින් ජනතාවට උඩින් අධිකරණයට ඉහළින් විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන්න හදන්නේ කියලා ප්‍රතික්ෂේප. ඒ පිළිබඳව අනතුරු හංගවා සිටියා. ඉන්පසු හැම මැතිවරණයකදීම විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරපු ප්‍රධාන සටන් පාඨය වුණේ විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම. 1994 අපි හිතුවා අපිට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අවාසනාවකට 1994 පටන් ගත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඇදිලා ගියා 2000 වෙනකන් ඇදිලා ගියාට පස්සේ ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මැතිවරණ දිහා බලපු නිසා ඔවුන් දෙගොල්ලන්ටම එකඟ වෙන්නට බැරි වුණා ඒ ව්‍යවස්ථාව පිළිබඳව. 2000 ව්‍යවස්ථාවේ ඒ අවස්ථාවද අපිට නැති වී ගියා. ඉන්පසු 2001 අවුරුද්දේ අපිට පුළුවන් වුණා 17 සංශෝධනය මගින් එම විධායක ජනාධිපති ධුරේ යම් බලතල ඉවත් කරන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති කාලේ ඒ වෙලාවේ එතුමියගේ ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ කොන්දේසියක් හැටියට ඉදිරිපත් කළා කිව්වා 17 සංශෝධනය ගේන්නට කියලා. ඒ අවස්ථාවේදී කුරුවැසි සංවිධානය විසින් විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ සංවිධානය විසින් හදලා තිබුණා කෙටුම්පතක්. ඒ කෙටුම්පත පාදක කරගෙන 17 සංශෝධනය ගෙනල්ලා ආණ්ඩු ක්‍රම සංශෝධනය තුළින් විධායක ජනාධිපති ක්‍රමයේ සමහර බලතල ඉවත් කෙරුවා. අපිට පළවෙනි වට කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කෙරුවා. සිවිල් පුද්ගලයන් සාමාන්‍ය පුරවැසියන් 7 දෙනෙකුත්, දේශපාලඥයන් 3 දෙනෙකුත්, කතානායක විපක්ෂ නායක සහ අගමැති කියන යුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සභාවක් හදලා වැදගත් පත්වීම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට පත්වීම් ඒවා අනුමත කරන්න ඕනේ සභාව විසින්, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවලට නම් කරන්න ඕනේ සභාව විසින් කියලා 17 සංශෝධනය ගෙනල්ලා අපිට පුළුවන් වුණා යම් දුරට මේ රටේ ඒ තිබුණ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරලා වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇති කරන්නට පුළුවන් වුණා. කුඩා වශයෙන් කුඩා ප්‍රමාණයකින් හරි අපිට ඒ පැත්තෙන් අපිට දිනුවක් ලබා ගන්නට පුළුවන් වුණා. එහෙත් 1918 දී සමාන 2009 18 සංශෝධනය මගින් ඒ සියල්ල නිෂේධනය කරනවා. ඒ සියල්ල නිෂේධනය කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නැති කෙරුවා. ඒ වෙනුවට කිසිම තේරුමක් නැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කෙරුවා. විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු ජයජාතර මහත්මයා සීමාවල් දෙකක් දාලා තිබුණා, එකක් දෙකක්. ඒක එක සීමාවක් තමයි දුර කාලය පිළිබඳ සීමාව. ඒ සීමාවත් අයින් කරුවා. එකල ඕනම් ලෝකේ මං හිතන්නේ එමගින් අපි විධායක ජනාධිපති ක්‍රම තියෙන රටවල් වලින් වඩාත්ම ශක්තිමත් ක්‍රමය තිබෙන රට බවට පත් වුණායි කිව්වොත් අපි මං හිතනවා ඒක නිවැරදි. නරකම කාලයෙන් පස්සේ තමයි උදා වුනේ. අපි අධ්‍යක්ෂක 2009 පිටසේ 14 දක්වා. නරකම කාලේ තමයි උදාහරණ අපි දැක්ක. ඉතින් මේ පිළිබඳව තවදුරටත් විස්තර කි කියන්නට අවශ්‍ය නැහැ. අග්‍රමිෂ්ඨකාරතුමිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණය කියන උසාවි දෙකම කියා සිටියා. මේ ක්‍රමය මේ පාවිච්චි කරපු ඒකට යොදාගත ක්‍රමය වැරදි කියලා. ඒක නොතක අග්‍රමිෂ්ඨකාරතුමිය ඉවත් කෙරුවා. ඉන්පසු 19 වෙනි සංශෝධනයට අපි ආවා. මොකද අපි 2015 ජනවාරි 8 වෙනිදා කෙලවර වුණු ඒ මැතිවරණ කාලය තුල අපි ගමෙන් ගමට ගිහිල්ලා වර්තමාන ජනාධිපතිතුමා අපේ පොදු අපේක්ෂකය හැටියට රැස්වීමෙන් රැස්වීමට ගිහිල්ලා කිව්වා මේක තමයි අවසාන ජනාධිපති මැතිවරණය. අපි දායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කියා සිටා. අපිට සීමාවල් තිබුණා. මොකද අපි එකඟ වුණා ජනමත විචාරණයකින් තොරව ඒක කරන්නට. ඒ නිසා අපිට සීමාවක් තිබුණා. අපි ඒ බව දැනගෙන හිටියා. එතුමා සමග මන්ත්‍රීවරු 31 දෙනෙක් මේ පැත්තට එනවා කියලා බලාපොරොත්තු වුණා. නමුත් 6 ආවේ 6-7 දෙනයි. එම නිසා 3-2ක් තියා සරල බහුතරයක්වත් නැති පාර්ලිමේන්තුවක අපි කොහොමද කටයුතු කරන්න කියන ප්‍රශ්නයක් නැති වුණ නිසා ඒ යථාර්ථයට මුහුණ දීලා ජනමත විචාරණයකින් තොරව 19 වෙනි සංශෝධනය සම්මත කරන්න අපි එකඟ වුණා. ඒ නිසාම අපිට සීමාවල් වැටුණා. නමුත් කෙසේ වෙතත් අපිට යම් ජයග්‍රහණ ලැබුණා. අපිට එක්තරා විදිහකට ජනාධිපති ක්‍රමයේ බලතල ඉවත් කරන්නට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයකට. ස්වාධීන කොමිෂන් සභා නැවත ඇති කරුවා. ස්වාධීන කොමිෂන් සභා සංඛ්‍යාව වැඩි කරුවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්තා මානව හිමිකම් කොමිෂම. ඒ වගේම අලුත් ප්‍රසම්පාදන නැෂනල් ප්‍රොකියුමන්ට් කමිෂන් එක ඇති කරුවා. ඔඩිට් කමිෂන් එක ඇති කරුවා. ඒ කමිෂන්ස් කොමිෂන් සභා සියල්ලටම කරන පත්වීම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඔවුන්ගේ නිර්දේශ මත පත් කළ යුතුයි කියලා 19 වෙනි සංශෝධනය කියවෙනවා. ඊළඟට උපරිමාධිකරණ වලට කරන පත්වීම් අනුමත කළ යුතුයි එම සභාව විසින්. එහෙත් අපිට ඕන විදිහට එම සංයුතිය වෙනස් කරන්න බැරි වුණා එම සභාවේ. අපි යෝජනා කෙරුවා 19 වෙනි සංශෝධනයේදී කෙටුම්පතේ යෝජනා කෙරුවේ දේශපාලඥයන් 3 දෙනෙක් සහ දේශපාලඥයන් නොවන 7 දෙනෙක්. නමුත් මේ සභාව තුළ එම සංශෝධනය 19 වෙනි සංශෝධනය සාකච්ඡාවට ගන්නකොට කාර්යක සභා අවස්ථාවේදී එදා විපක්ෂය විසින් කොන්දේසි ඉදිරිපත් කරුවා 3-2ක ඡන්දය දෙන්නට. 3-2ක ඡන්දය ලබා ගැනීමට එක කොන්දේසියක් තමයි ඒ ඉදිරිපත් කරපු එක දෙයක් තමයි පුරවැසියන් 3 දෙනෙක් සහ දේශපාලඥයන් 7 දෙනෙක්. 4-3 තිබුණ එක 3-7 යෝජනා කරුවා. එදා කරන්න දෙයක් තිබුණ නැහැ. ඒ නිසා අකමැත්ත එනුවත් මට හොඳට මතකයි මම මේ කාලේ මන්ත්‍රීවරයෙක් නෙවෙයි. මමම කටයුතුර සහභාගී වුණා. රයිල් වික්‍රමසිංහ මහත්මයා අඬ ගහලා මටත් වැලියම්න මහත්මයටත් කිව්වා කොහොමද මම සෝවිත හාමුදුරන්ට මුණ දෙන්නේ, කොහොමද මේ සංවිතය වෙනස් කරලා 7-3 කියලා කොහොමද කැමති වෙලා මම කොහොමද එතුමාට මුණ දෙන්නේ කියලා. මම ඒ වෙලාවෙම දුරකථනයෙන් කතා කරලා සෝවිත හාමුදුරන්ට කිව්වට පස්සේ එතුමා උන්වහන්සේ කිව්වා නෑ කමන්නේ ඒ දුර්රකම් එක්ක අපිට සම්පූර්ණයෙන් කරගන්න බැරිවත් කමන්නේ ඔකට එකඟ වෙන්න මම ඒකට කැමැත්තයි මගේ අකමැත්තක් නැහැ කියලා එතුමා උන්වහන්සේ කියා සිටියා. ඉන්පසු අපි එම කටයුත්ත ප්‍රමාණ යම් කිසි ප්‍රමාණයකට ඉටු කරගත්තා. නමුත් ඉතුරු ටික ඉවර කරන්නට අපි පොරොන්දු වන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හැදුවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හදලා අලුත් ව්‍යවස්ථාවක් හදන්නට ඊට එහි සාකච්ඡා යන අතරතුර ජනාධිපතිතුමා සෝභිත හඳුරන්ගේ අවමගුල් පූජෝත්සවයේදී නැවත සපත කර හිටියා. කලින් කියපු දේ වේදිකාවට ගමෙන් ගමට කියපු දේ සපත කරලා කියා සිටා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාමයි කියලා. මෙහෙයුම් කමිටුවට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ ඒවා වාර්තා වෙලා තියෙනවා. කියා සිටියා ඔව් අපේ ස්ථාවරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමයි කියලා. ඒ සටහන් වෙලා තිබෙනවා වාර්තාවල. එහෙත් වැඩි කල්යනාට ඉස්සල්ලා අපි සියලු දෙනාම දුරුමුඛ කරමින් ඔවුන් එම ස්ථාවරය වෙනස් කරලා නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැහැ. යම් යම් බලතල විතරක් අඩු කරනවා කියලා කිව්වා. එම නිසා තමයි එම ක්‍රියාවලිය බලාපොරොත්තු වන තරම් ඉක්මනින් අපිට අරන් යන්නට බැරි වුණේ. තව එකක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය අපි 19 වෙනි සංශෝධනයෙන් නියෝජ්‍ය කතානායකතුමනි 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරුවට මේ ආණ්ඩුව මාත් කොටස්කාරයෙක් වන මේ ආණ්ඩුවම වග කියන්න ඕනේ. මොකද 19 වෙනි සංශෝධනය සම්මත කරුවට පස්සෙත් ජනාධිපතිවරයාට ඉඩ දුන්නා අර
දහනාවට පෙර ජනාධිපතිවරයෙක් වගේ කටයුතු කරන්නට. කැබිනට් මණ්ඩලය තුළ ඉඩ ඇරියා. එක දවසක් ගණ තීන්දුව පහුදාට වෙනස් කරනවා. පත්තරේ මොකරි වැටලා කවුරු හරි විරුද්ධ වුණාම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ තීන්දුව වෙනස් කරනවා. ඒ තත්ත්වය ඇති වුණා. ඒක 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 පුරුද්දකට ගියා. ඒ පුරුද්දකට ගිහිල්ලා ඒක කෙලවර වුණේ පහුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇති වුණ සිද්ධියෙන්. ඔක්තෝබර් මාසේ 25 වෙනිදා මෙම ගරු සභාව ආණ්ඩුවේ 50 සම්මත කෙරුවා. ෆිනෑන්ස් බිල් එකක් මූල්‍ය පනතක් සම්මත කෙරුවා. ඒකම 50ක් සම්මත කෙරුවා. රෙගුලේෂන්ස් සම්මත කෙරුවා 26 වෙනිදා. ඊට මාස කීපයකට ඉස්සෙල්ලා විශ්වාස බැංකු යෝජනාව ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාස බැංකු යෝජනාව පැහැදිලි බහුතරයෙන් 46කින් වැඩි ඡන්ද 46කින් පරාජය කෙරුවා. ඒ තියෙද්දි පැහැදිලි බහුතරයක් ආණ්ඩුවට තියෙද්දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පැහැදිලි බහුතරයක් තියෙද්දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා එතුමා වේවත් කෙරුවා. ඉන්පසු මෙම පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක්වත් නැති රාජපක්ෂ මහත්මයාව අගමැති කෙරුවා. ඉන්පසු අපි දැක්කා ඒ දවස් 50 තුල දිගටම එකින් එක 6 වාරක් එකින් එක එකින් එකට පසුව 6 වාරක් පරාජය වුණා එතුමා. එතුමාට තමන්ගේ බහුතරය පෙන්වන්නට බැරි වුණා. ඉන්පසු පාර්ලිමේන්තුව කල් දැම්මා. ඊට පස්සේ බලපෑම එනකොට පාර්ලිමේන්තුව කල් දාලා ආපසු ඉස්සරහට ගත්තා. ඊට පස්සේ විසිරුවා හැරියා. විසිරුවා හැරියේ එතුමා ගරු ජනාධිපතිතුමා ඊයේ පෙරදා කියලා තිබුණා මට හොඳම නීතිඥ උපදෙස් ලැබුණා කියලා. ජනාධිපතිවරුන්ගේ නීති උපදෙස් ලැබුණා. ජනාධිපති නීති උපදේශකයන් විශාරදයෙන් උපදෙස් ලැබුණා කියලා. අපි අහන්න ඒ කවුද කියලා. ඒක එතුමාගේ ඕන කෙනෙකුට තමන්ට අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමට අයිතියක් තිබෙනවා.
කවුද? ජීදහසන.
කෙසේ වෙතත් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරු තුදෙනෙක් තහනම් අතුරු තහනම් නියෝගයක් දීලා පාර්ලිමේන්තුව විසිරුව හැරීම අත්හිටෙව්වා. ඉන්පසු තුන මදි කියලා 7ක් ඉල්ලුවා. විනිශ්චයකාරවරු 7 දෙනෙක්. 7 දෙනෙක් පත් කෙරුවා. ඒ 7 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවේ එක්කෝ මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් එක්කෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් ජනාධිපති හැටියට. ඒ 7 දෙනාම අපි එහෙත් 19 වෙනි සංශෝධනයෙන් ඇතිකරපු ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇති වුණ. ඒ අවකාශය තුළ අධිකරණයට ලැබුණු ස්වාධීනත්වය පෙන්නුම් කරමින් ඒකමතිකව තීන්දුවක් දුන්න. ඒකමතිකව තීන්දුවක් දුන්න. බොහෝ අය ඔච්චම් කෙරුවා අපිට 19 වෙනි සංශෝධනය අර කොමා එක නෑ අර ෆුල් ස්ටොප් එක නෑ සිංහලේ ඔව් සමහර තැන්වල යම් යම් අනුකූලතාවයන් තිබුණා නැත්තේ නෑ. එහෙත් ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කරනකොට ඒ ව්‍යවස්ථාවේ ඒකාග්‍රතාවය යුනිටි කොන්ස්ටිටියුෂනල් යුනිටි එක අවශ්‍යයි කියන අපේ තර්කය පිළිගත්ත ශ්‍රේෂ්ඨාධිකරණය. එක එක වගන්තිය වෙන 33 මේ දවස්වල හැමදෙනාම කතා කරනවා 33-2 ඌ සහ ඈ කියලා. 33-2 ඌ වගන්තිය 33-2 ඈ වගන්තිය ගැන කතා කරනවා. ඒ පිළිබඳව තර්ක කෙරුවා. ඒ පිළිබඳව තර්ක කෙරුවා. නමුත් අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දුන්නා. ඒසේ පුළුවන් වුණේ මොකද ඒ වාතාවරණ නිසා ඇති කරපු නිදහස් වාතාවරණ නිසා. අභියාචනාධිකරණය කෝරන්ට් ආඥාවක් සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරුවහම ඒ අගමැති ධූරයේ කටයුතු කරමින් සිටි රාජපක්ෂ මහත්මයාට තහනම් නියෝගයක් නිකුත් කෙරුවා. අනිකුත් අයට තහනම් නියෝග නිකුත් කෙරුවා. ඊට විරුද්ධව මම නෙවෙයි කියන්නේ අනිත් අය කියන්නේ කියලා විවේචනත් කෙරුණා. යම්කිසි නිකායක මහානායක මේ ස්වාමීන් වහන්සේ දෙන්න ඕන තීන්දුව විහාරාධිපතිවරුන් දෙනවයි කියලා අනියම් ආකාරයට අධිකරණයට එක්තරා විදිහක බලපෑම් කෙරුණා. ඔච්චම් කෙරුණා. ඒක නිතරමත්ම කනගාටුයි. කෙසේ වෙතත් අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව මේ පිළිබඳව තීන්දුවක් දීලා 19 වෙනි සංශෝධනය ප්‍රකාරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අවුරුදු 4 හමාරක් පාර්ලිමේන්තු විසිරුවා හරීමට බැරි බව නියෝග කෙරුවා විතරක් නෙවෙයි ප්‍රකාශ කෙරුවා පමණක් නෙවෙයි එසේ කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස
තීරණය කරලා. ඒ අනුව පැහැදිලි ලෙසම අපි පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් චේතනාන්විත උල්ලංඝනය කිරීමක් මෙතනදී සිදු වෙලා තිබෙනවා. නීතිපතිතුමා කිව්වා විධායක අපි 19 වෙනි සංශෝධනය මගින් ගරු කතා නියෝජ කතානායකතුමනි ජනාධිපතිවරයාට තිබුණු මුක්තිය සීමා කෙරුවා. මූලික අධිවාසිකම් පිළිබඳව නඩු දාන්නට ඉඩ තියලා අපි කිව්වා ජනාධිපතිවරයා නිල ඔෆිෂල් කැපැසිටියෙන් නිල වශයෙන් කටයුතු කර කරන ඕනම කටයුත්තකට විරුද්ධව මූලික අධිවාසිකම් නඩු දාන්න පුළුවන් කියලා. ඒක අභියෝගයට ලක් කරලා කනගාටු කියන්න මේ රටේ නීතිපතිවරයා ඇවිල්ලා කියලා ඔසාවියට. ඒක ඇත්ත. එතුමා පෙනී හිටින සේවාදායකයාගේ උපදෙස් අනුව කටයුතු කරවා වෙන්න පුළුවන්. නමුත් ඒ වගේම හෝ නීතිපති කියලා සිටවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ කාර්යයන් විධායක හෝ පරිපාලන කාර්යයක් නෙවෙයි කියලා. එයද ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ අනුව අපිට විශාල මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණයක් ලැබුණා. අද අපි දවස් 50ක අත්දැකීම් 52ක අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. ඇත්ත වශයෙන් කණගාටුවේ නරක අත්දැකීම් අපිට තිබෙනවා. ඒ පිළිබඳව දැන් ඒ පිළිබඳව අපි අලුතෙන් අත්දැකලා තියෙනවා. මේ කොතරම් භයානක විය හැකිද කියලා. මේ නිසා අද අවශ්‍ය වෙලා තිබෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව මේ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ සියලු බලතල ඉවත් කරන්න නෙවෙයි. විශේෂයෙන්ම දැන් පළාත් සභාව පිළිබඳව බලතල කේන්ද්‍රයේ බලතල ජනාධිපතිවරයාම ක්‍රියාත්මක කරපු දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ජනාධිපතිවරයා තෝරන්නේ? ජනාධිපතිවරයා තෝරන්නේ මහා ජනතාවගේ ඍජු ඡන්දේ නම් එහෙමනම් ප්‍රශ්න ඇති වෙනවා. සුප්‍රසිද්ධ දේශපාලන විචාර විද්‍යාඥයෙකු වන නෙදර්ලන්ත ජාතික අර්වින් ලයිෆ්හාට් ඒ විශේෂයෙන්ම බහුවර්ගික සමාජයන් පිළිබඳව දීලා තිබෙනවා. එතුමා කියා තිබෙනවා බහුවර්ගික සමාජයක හොඳම දේ තමයි සාමූහිකව තීන්දු ගන්න ක්‍රමයක් තමයි වඩා උචිත පාර්ලිමේන්තු ක්‍රමයක්. ජනාධිපතිවරයා කවදා එතුමා කියා තිබුණා ජනාධිපතිවරයා කවදාක්වත් ඍජුවපත් කරන්න එපා. ඍජුවපත් කරුවම වෙන්නේ අර්බුදකාරී අවස්ථාවකදී ජනාධිපතිවරයා කියනවා බලතල තිබුණ නැතත් අගමැතිවරයාට අගමැතිතුමා ඔබ ඇවිල්ලා තියෙන එක ආසනයක් දිනලා මම මුළු රටම දිනලා ඇවිල්ලා තියෙන්නේ කියලා ක්‍රමය අර්ධ ප්‍රජාජනත් අර්ධ ජනාධිපති ක්‍රමයක් බවට හරවනවා. විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි කියලා විවිධය විවිධ හේතුන් මත ඒ සඳහා තර්ක කරනවා. ධනපති ක්‍රමය දියුණු කිරීම ධනපති සංවර්ධනයට අධිකාරීවාදී පාලනයක් අවශ්‍යයි කියලා හිතපු සමහර අය ඉන්නවා. මම සතුටු වෙනවා එක්සත් ජාතික පක්ෂය අද අවුරුදු 30 ගණනකට පස්සේ තම ස්ථාවරය වෙනස් කළ තිබීම ගැන. මලික් සමරවික්‍රම මහත්මයා ඉතාමත්ව පැහැදිලි පද ප්‍රකාශයක් කෙරුවා එතුමාගේ පක්ෂයේ ස්ථාවරය පිළිබඳ. එහෙත් එදා ඉඳන් හැමදාම විරුද්ධ වුණා. 1972 ඉඳන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණ කොටස් කණගාටුයි කියන්නේ අද පෙනී සිටිනවා විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කිරීමට. මේ පිළිබඳව අවංකවම එය තියාගන්න ඕනේ කියලා කියන්නේ අන්තවාදී සිංහල ජාතිවාදී. ඇත්ත වශයෙන්ම මට ඔවුන්ට ගෞරවයක් තියෙනවා. මොකද ඔවුන් තමයි කියන්නේ මේක ඕනේ අපිට. අපේ අධිකාරිය තියාගන්න. සිංහල බෞද්ධ ජන කොටසට මේ රටේ රාජ්‍ය අයිති වෙ යුතුයි. ඒ අධිකාරිය අපිට තිබිය යුතුයි. ඒ අධිකාරිය තියාගත හැකි එක ක්‍රමය තමයි විධායක ජනාධිපති ක්‍රමය. මම ඔවුන්ට ඇත්තටම ප්‍රශංසනවා ඔවුන්ව එසේ කෙලින්ම කීම ගැන. මේ පිළිබඳව මගේ මිත්‍රයෙක් ජනාධිපති නීතිඥරෙක් එතුමා මෙතන නැති හින්දා මම එතුමාගේ නම කියන කාරිය නැහැ. 2005 නැත්නම් 2006 තිබුණු සම්මන්ත්‍රණයකදී කිව්වා. ඒක තමයි පැහැදිලි ඒ අන්තවාදයේ අන්තවාදී ස්ථාවරයේ පැහැදිලිව ඒ ප්‍රකාශයෙන් කියවෙන. ඔහු කිව්වා මොනවද දෙමළ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ? අපි යන්නේ එකම බස් එකේ. අපි බෙදා ගන්න එකම තේ පෝච්චිය. What problems do the Tamils have? We go in the same bus. We share the same teapot. මගේ වාරේ ආපුවම මං කිව්වා ඒක තමයි ප්‍රශ්නේ. That is the problem. You are prepared to share that teapot, but you are not prepared to share state power. ඔබලා තේපෝච්චේ බෙදා ගන්න කැමතියි, නමුත් රාජ්‍ය බලය බෙදා ගන්න කැමති නැහැ. ඉතින් විධායක ජනාධිපති ක්‍රමය ඔවුන් දකින්නේ මේ රටේ සිංහල බෞද්ධ ජන කොට්ටාසයට මේ රටේ රාජ්‍යයේ අධිකාරිය තියාගන්නට පුළුවන් එක ක්‍රමයක් හැටියට.
සමහර විරුද්ධ පක්ෂයනකොට විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමයට ආණ්ඩු පක්ෂයට ගියාම ඒක තියාගන්න ඕනේ කියලා කියනවා. අපි දැක්කා 2015 පස්සේ ජනවාරියටෙන් පස්සේ. තව සමහරු පුද්ගලික අභිලාෂයන් තියෙනවා ජනාධිපති වෙන්න. ජනාධිපති වෙන්න අකමැති බොහොම ටික දෙනා ඉන්නේ හැම එක්කෙනාටම ජනාධිපති වෙන්න ඕන. ඉතින් පුද්ගලික අභිලාෂයන් තියන අයත් කියනවා නෑ විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනේ. කුඩා ජනවර්ගීය කණ්ඩායම් වල මෑතක් වෙනකන් අදහසක් තිබුණා නෑ මේ විදිහකින් අපිට වාසියක් තිබෙනවා කියලා. මම හිතනවා දැන් විශේෂයෙන්ම මේ දවස් 51 අධ්‍යක්ෂකවෙන් පස්සේ ඔවුන් ඒ අදහස වෙනස් කරලා තියි කියලා. 1982 අග පැවති ජනාධිපති මැතිවරණයේදී මේ කුඩා ජනවර්ගීය කණ්ඩායම් විශාල වශයෙන් අතිවිශාල වශයෙන් ජයර් ජයවර්ධන මහත්මයාට ඡන්දය දුන්නා. නමුත් 1983 ජූලි මාසේ කලබල ඇති වෙනකොට ඒ කුඩා ජනවාරි කණ්ඩායමල ඡන්දය ගත්ත ජයා ජයවර්ධන මහත්මයාටත් පුළුවන් වුණේ නැහැ. උට දවස් ගාණක් ගියා ඇදරිණිගේ දාලා හදිසි නීතිය පාවිච්චි කරලා ඒක මැඩලන්න. ඇයි? අන්තවාදීන්ගේ බලපෑම යටතේ. 2015 ජනවාරි 8 වෙනිදා මේ කුඩා ජනවාරි කණ්ඩායම විශාල වශයෙන් ඡන්දය දුන්නා පොදු අපේක්ෂකයාට. ඔවුන්ගේ අත්දැකීම මොකද්ද? ඇත්ත අද ජනවාරිගේ සාමය වෙනදාට වඩා හොඳයි. ඇති වෙලා තිබෙනවා සංහිඳියාව දියුණු වෙලා තිබෙනවා. ඔව් හොඳයි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා කුඩා ජනවාරි කණ්ඩායම් විශේෂයෙන්ම නැවත සලකා බලයි කියලා මේ තත්ත්වය. ඉතින් මේ අද තිබෙන පහුගිය අවුරුදු පහුගිය දින 50 තිබුණේ අර අපි හැමදෙනාම අපිට අනතුරු අඟවපු තත්ත්වය. මේ රාජ්‍ය ශීර්ෂය මත මේ බල කේන්ද්‍ර දෙක two centers of power at the apex of the state. එම නිසා ඒ වෙනස් කළ යුතුව තිබෙනවා. මම විධායක ජනාධිපති ක්‍රමයට හැමදාම විරුද්ධ වුණු ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයෙක්. අද මම එහි බහුතර කණ්ඩායමේ එක්සත් වාමාංශික පෙරමුණේ සමාජිකයෙක්. අපි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 සංශෝධනයට අපි සහයෝගය දෙනවා. අපි පෙනී සිටින්නේ නව ව්‍යවස්ථාවක් සඳහා. සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් සඳහා. නව මැතිවරණ ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වල සීමා නොවි සමාජ ආර්ථික අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් කාන්තා ළමා අයිතිවාසිකම් ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් පරිසරය පිළිබඳ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඇතුළත් කරපු අලුත් පරිච්ඡේදයක් තිබෙන ව්‍යවස්ථාවක් සඳහා නමුත් ජනමාර්ගයේ ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් දෙන ව්‍යවස්ථාවක් සඳහා නමුත් එය කෙරෙන්නේ නැත්නම් එය පරක් වෙනවා නම් එහෙමනම් අපි සහයෝග දෙනවා 20 සංශෝධනයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. අද එත තිබෙන අතුරු විසඳුමක් හැටියට. ඒ වගේම කියා සිටිනවා එතරින් නවතින්නේ නැතුව සම්පූර්ණ ව්‍යවස්ථාවකට යන්නට ඕනේ කියලා. මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව අපේ අත්දැකීම් ඉතාමත්ම නරකයි. පසුගිය දවස් 51 අත්දැකීම් සාමාන්‍ය ජනතාවට පවා මේ පිළිබඳව දැනුමක් නොතිබුණු ජනතාවට බවා ඔවුන්ගේ අත්දැකීම් අනුව මම හිතනවා අද අති විශාල බහුතරයක් අතර එකඟත්වයක් තිබෙනවා මේ වෙනස් කළ යුතුයි කියලා. මේ පිළිබඳව මට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට මම ස්තුතියි.